තිසරණ සිල් සමාදන් වීමට නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තිසරණ ගමනං සම්පූර්ණං, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සද්දින් පංච සීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම ඉතාම ශ්‍රද්ධාවෙන් අදත් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අදත් සුපුරුදු පරිදි මේ දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නේ පොළොන්නරුව ජයන්තිපුර යාය 13 පදිංචි ඩී වික්‍රමරත්න මහත්මයා ප්‍රදාන පින්වත් පිරිස. අපේ කල්යාණ මිත්‍ර දිල්රුක් වික්‍රමරත්න මහත්මයා ප්‍රදාන පිනුතුන් මේ ස්ථානයට රැස් වී තිබෙනවා ධර්ම ශ්‍රවණය කරන්නට. ඉතින් අපේ ඒ වික්‍රමරත්න පවුලේ පින්නතුන්ටත් දිල්රුක් වික්‍රමරත්න මහත්මයා ප්‍රදාන මේ සම්බන්ධ වී සිටින ඒ පවුල්වල සියලු දෙනාටමත් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ සංස්කාර හරි පුදුම සහගතයි. ඒවයි හැසිරීම අපට හිතා ගන්නවත් බෑ. කෙනෙක් හොඳට වතපිළිවෙත දියුණු කරගෙන ඉඳලා ඔන්න එයාට ආයෙ වරදිනවා. ආයෙත් කොතනින් හරි පොටකින් හදාගෙන ආයෙත් වරදිනවා. ඉතින් මේක මහ පුදුම දෙයක්. දැන් උදාහරණයක් විදිහට කෙනෙක් හොඳට බුදුගුණ කිය කියේ ඉන්නවා. සද්ධාවෙන් වත්පිළිවෙත් කරගෙන කොයි වෙලාවෙත් බුදුගුණ කිය කියා වට සාදුකාර දිදී ඉන්නවා. ඔන්න එයා මැරෙනවා. මැරිලා මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකෙට එනකොට හොඳ කටහඬක් තියෙනවා. ඇයි අර පෙර බුදුගුණ කිය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරේ පැහැදිච්චකම ඇතුලේන යා ජීවත්තුනේ. ඔන්න මනුස්ස ලෝකෙට එනවා. දැන් ඒ මනුස්ස ලෝකෙට එනකොට යාට මිහිරි කටහඬක් පිහිටනවා. ඊට පස්සේ යා මොකද කරන්නේ? ඔය කාමයේ අවුස්සන, කෙලෙස් අවුස්සන ඒවා වෙනුවෙන් යාගේ කටහඬ පාවිච්චි කරනවා. පෙර මහා සද්ධාවට ලැබුණු කටහඬ පෙර සංස්කාරයක ප්‍රතිලාභය අසීමිත මිලකට විකුණන්න පටන් ගන්නවා. වේදිකාවල විකුණනවා. ඊට පස්සේ ධර්මේ නැහැ. ඊට පස්සේ ආයෙ මැරිලා ඕන්න ඊට පස්සේ අය අර කාමයන්නේ ඇවිස්සුවේ, කෙලෙස්නේ ඇවිස්සුවේ. ඒවට අනුරූපීව බොහොම දුර්වල තැනක ඔන්න ආයෙ උපදිනවා. බොහොම දුර්වල තැනක. ඒ කෙලෙස් අවුස්ස අවුස්සා හිටියා අර සද්ධාවට ලැබිච්ච කටහඬ විකුණුවා. ඉතින් විකුණලා ඊට පස්සේ ඔන්න ආයෙත් අමාරුවෙන් ඔන්න කොහේෙන් හරි මොකක් හරි කුසලයක් පෑදිලා ආයෙත් ගුණධර්ම දිනුවා. ආයෙත් ওই විදියටම වැටේ කැරකි කැරකි ඉන්නවා. ඔන්න ඕක තමයි අපිටත් වෙන්නේ. අපි හිතුවාට අදා අපිට සද්ධාව තියෙනවා. අදා අපි දිනු කරන සද්ධාව අපිට යහපතක් කරයි කියලා හිතුවට එහෙම යහපතක් වෙන මට්ටමේ වටපිටාවක් හැදුනත් ධර්මය නැති වුණොත් පින්වත්නියා බලාගෙන ඉද්දි කඩාගෙන වැටෙනවා. එයා කඩා වැටෙන්න ගොඩාක් හේතු ඕනේ නැහැ. ඕකම තමයි අපිට වෙන්නේ. ඉතින් සමහර විට අපි මේ කාලේ වඩන දේවල් නිසා අපිට බොහොම යහපතක් වුණත් ඒ යහපත තුලින් අපිට ප්‍රතිලාභයක් හදාගන්න බෑ. දැන් කෙනෙක් හොඳට මල් පහන් පුදාගෙන ඉන්නවා. හොඳට මල් පහන් පූජා කරනවා, උදේ හවස පූජා කරනවා. ඔන්න එයා ඒක අනුරූපී කුසල සංස්කාරයේ බලවත් වෙලා එයා මෙහෙට එනවා. හරි ලස්සන කොණ්ඩේ තියෙනවා, හරි ලස්සනට හම තියෙනවා, හරි ලස්සනට ඇස් දෙක තියෙනවා. ඊට පස්සේ යට ධර්මී නැති වුණොත් එහෙම යා මොකද වෙන්නේ? එයාගේ ඒ ලස්සන ඇස් දෙක, එයාගේ ලස්සන අඟපසඟ සද්ධාවට හම්බුනේ. ඊට පස්සේ යා කාමයන් අවුස්සන්න ඒක පාවිච්චි කරනවා. ගොඩාක් ඔය දැන් ඉන්න නලු නිලියෝ පවා ඒ කාලේ හොඳට සද්ධාව වඩපු අය. දැන් තියෙනවද මොකක්වත් නැහැ. ලස්සන රූපයක් තියෙනවා සමහර අයට. ඒ සසර සද්ධාවට ඔක හම්බ වෙලා තියෙන්නේ. දැන් කිසි සද්ධාාවක් නැහැ. කෙනෙක්ගේ රාගය අවුස්සන්න යාගේ කොණ්ඩි පාවිච්චි කරනවා. කෙනෙක්ගේ රාගය අවුස්සන්න යාගේ ඇස් දෙක බැල්ම පවා කෙනෙක්ගේ රාගය අවුස්සනවා. එතකොට මොකද වෙන්නේ? ඒකෙන් ගොඩ නැගිච්ච අනුරූපී සංස්කාරයන් සමහර විට යාව ගෙනියන්නේ තිරිසන් ලෝකෙට. සමහර වෙලාවට යාව ගෙනියන්නේ දුගතියට. අර තිරිසන් ලෝකෙට ගියත් සමහර අර ජීවිත දෙකකට විතර උඩදී සද්ධා වඩපු එක නිසා ඉතින් ඒ සද්ධාව ඇසුරු කරගත්ත තැන්වල එක්ක පන්සලක උපදිනවා බල්ලෙක් වෙලා. කොයි වෙලාවෙත් බුද්ධ මන්දිරේ දිහා බලාගෙන ඉන්නවා. ඒ බැල්ම පවා යාව සුගතියේ ගෙනියනවා. ආයෙත් වරදිනවා. ඕක තමයි වෙන්නේ. එනිසා ඔයාලා විශ්වාස කරන්න නම් එපා. අද වඩන සද්ධාව, අද දිනු කරන පිළිවෙත්, අද ඔයාලා භාවනා කරලා, අද ඔය පින්නතුන්ලා බුදුරජාන් වහන්සේ අරමුණු කරලා කරගන්න දේවල් මුළු සසරක් සුවපත් කරයි කියලා නම් හිතන්න එපා. මුළු සංසාරයක් සුවපත් කරයි කියලා නම් අනේ පින්වත්නි කවදාවත් හිතන්න එපා. ඔයාලට යම් කෙනෙක්ගේ ලස්සන කටහඬක් ලැබිලා නම්, ලස්සන රූපයක් ලැබිලා නම් ඔය සසර සද්ධාව වඩපු එක ප්‍රතිලාභයක් වෙන්න පුළුවන්. නමුත් එයා අද කටහඬ විකුණනවා නම්, එයා ලස්සන රූපේ විකුණනවා නම්, එයා ලස්සනට හම්බෙච්ච රූපේ එයා විකුණනවා. ඉතින් ඒ රූපේ විකුණන්නේ කාමරාගේ වෙනුවෙන්. කාමරාගේ වෙනුවෙන් විකුණන්නේ. එතකොට මේ කාමරාගේ වෙනුවෙන් විකුණනකොට එයාට ධර්මයේ පේන්නේ. ඊට පස්සේ යම් බොහොම ඉහළ මිලකට මිල කරනවා ඒක. ඉතින් ඒ නිසා පින්වත්නි එහෙම කරාට පස්සේ ආයෙත් වැටෙන්නේ අනිත් පැත්තට. ඒ නිසා ඔය පින්නතුන්ලා නම් විශ්වාස කරන්න එපා. අද ඔයාලට තියෙන සද්ධාව සසරක් මාව සුවපත් කරයි කියලා හිතන්න එපා. සසර සුවපත් වෙන එකම පොට තමයි, එකම තැන, මුළු සංසාරයක් ඔබව සුවපත් කරන එකම තැන ඔය පින්නතුන්ලාගේ අනුපස්සනාමය හැකියාව. ඔයාලට ඔයාලගේ ජීවිතය අනුපස්සනා කරගන්න පුළුවන් හැකියාව තමයි මුළු සසරක් සුවපත් කරන්නේ. සසරක් සුවපත් කරන්නේ. එතකොට මේ සංසාරයේ සුවපත් වීම පිණිස අපි අර සද්ධාවෙන් දරන්න ඕන භාග්‍යවතුන් වහන්සේ. ඉතින් ඒකෙන් සෑහෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ අපට වදාලා ලෝකේ මත විශ්වාසය තියන්නෙත් නැතුව, තමන්ගේම අභ්‍යන්තරයත් විශ්වාස කරගන්නේ නැතුව ධර්මයේ මැදින් තියාගන්න කියලා. එතකොට වරදින්නේ නැහැ ගොඩක් වෙලාවට. දැන් බුදුරජාණන් වහන්සේ අර චුල්ලහත්ති පදෝපම සූත්‍රයේදී අපට වදාලි කොහොමද? අපට බුදුරජාණන්සු වදාලේ අර ඇතාව හොයාගෙන යනකොට ඇතාගේ අඩිපාරට විශ්වාස කරන්න එපා කිව්වනේ. දලපාර වැදිච්ච තැනට විශ්වාස කරන්න එපා කිව්වනේ. අතු කඩලා දාන තියෙන තැනට විශ්වාස කරන්න එපා කිව්වනේ ඇතු ඇති කියලා. ඉතින් මේ විදිය පිට අතුල්ලපු තැන් දැක්කට විශ්වාස කරන්න එපා කිව්වනේ. හරියට මේ අඩිපා ඇත්තඩියට රැවටුණා වගේ තමයි කියනවා බුදුගුණ ටික දරාගෙන ඉන්න කෙනෙක්ගේ රැවටීම. බුදුගුණ ටික දරාගෙන ඉන්න කෙනෙක්ගේ රැවටීම, ධර්මී ගුණ ටික දරාගෙන ඉන්න මිනිස්සෙක්ගේ රැවටීම හරියට ඇත්තඩියට රැවටුණා වගේ. ඒ සූත්‍රය එහෙම තියෙන්නේ. දැන් ඔය පින්නතුරලා බුදුගුණ ටික දරාගෙන ඉන්නවා. ඒ දරා ගැනීමම යහපතක්. ඒකෙන් කවදාවත් දුගතිය යන්නේ. හැබැයි ඒ සුගතියට වැටෙනකොට වැටිච්ච ජීවිතයේ කෙලෙස් විසින් ඔබව අවුල් කරන්න පුළුවන්. ඒකයි මේ තියෙන ප්‍රශ්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේට ලස්සනට මල් ටික පුදනකොට, ලස්සනට මල් වට්ටිය හදලා පිළිවෙලට පූජා කරනකොට යාට පිළිවෙලට මුළු අඟපසඟ හම්බ වෙනවා සසර. එයා එදාට ඒ අඟපසඟ විකුණන්න පුළුවන්. එදාට ඒ සද්දාව නැහෙනේ. එතකොට ඒ අඟපසඟ විකුණන එක එයාට පේන්නේ නැහැ. මේ වගේ ලස්සන රුවක්, ලස්සන හමක්, ලස්සන කොණ්ඩයක්, ලස්සන අඟපසඟක් උසට හරින මාතක් ලැබිලා තියෙන්නේ. අනේ මම ලස්සනට මල් පුදාපු කම කියලා එයාට පේන්නේ නැහැ. එදාට බුදුරජාණන්සේ නැහැ සමහර විට. එදා එතකොට කෙනෙක් එයාගේ රූපේ වර්ණනා කරනකොට ඒ හිස් වර්ණනාවට නැවටිලා එයා අධික මිලකට එයාගේ රූපේ විකුණන්න පුළුවන්. එහෙම අධික මිලකට රූපේ විකුණ විකුණපු ජාතියක් අපි. අපි හැමෝම වටිනා මිලකට රූපේ විකුණපු අය. වටිනා මිලකට අපි කටහඬ විකුණපු අය. අපි හැමෝම එහෙමයි. සාසර අනන්ත වැරදිච්ච ජාතියක්නේ අපි. ඉතින් දැන් අදත් ඔය වැඩේම කරලා අපි ඉස්සරහට සුගතියේ යයි. එදාට කෙලෙස් විසින් අපිව අනාථ කරන්න පුළුවන්. ඒ නිසයි මේ ධර්මය ටිකක් වඩාත් අනුපස්සනාව පැත්තට යොමු වෙන්න ඕන. එතකොට ඇත්ත අඩියට රැවටෙන්න එපා කිව්වා වගේ බුදුරජාණන්සේ වදාලා කෙනෙකුට අහන්න ලැබෙනවා මේ විදියට. භාගතුනාසේ වදාලේ. ඒ බුදුරජාණන්සේ වදාලා ඇත්ත අඩියට අහුවෙන්න එපා කිව්වා. ඇත්තු ඉන්නවා කියලා. වාමනික කියලා ඇතින්නියොන්ගේ ලොකු අඩිපාරවල් තියෙනවා කියනවා. අහුවෙන්න නම් එපා කියනවා. හරියට ඇත් අඩියට අහුණා වගේ කියනවා. බුදු ගුණ ටිකට විතරක් එයා හසු වී යනවා. ඇතර මේක හසු වෙනවා කියලා කියනවා නෙමෙයි, මම මේ සද්ධාවට හානියක් වෙන්න නෙමෙයි කියන්නේ. එයාට අහන්න ලැබෙනවා කියන මේ බුදුරජාණන් සෝදාලේ. ඒ භාග්‍යවතුන් වහන්සේ සම්පූර්ණයෙන්ම පංචස්කන්ධය කෙරෙහි කෙලෙස් ටික අයින් කළා. බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධයේ දුකක් වශයෙන් දැක්ක වදාලා අවබෝධ කළා. ඒ පංචස්කන්ධය අතීතේ හටගත්ත විදිය, අනාගතේ හටගන්න විදිය විනිවිද දැක්කා. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ විනිවිද දැක්ක එකට කියන්නේ විජ්ජාචරණ සම්පන්නයි කියලා. ඒ විනිවිද දැක්ක බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධයේ නිරෝධය මෙහිදී සාක්ෂාත් කළා. සුගතයි. බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධය ඇසුරු කරගෙන ගොඩනැගෙන කෙලෙස් විසින් භව කර්ම හදන්නේ නැති මට්ටමටම දුක ඉවර කළා. ඉවර කළා ලෝකවිදු. එමගින්ම පංචස්කන්ධේ නිරෝධය ගැන ලෝකයට කිව්වා. ඒතර ලෝකේ පංචස්කන්ධයට අහුවෙච්ච සත්‍යෝ හැබෑනින්නම් මේ බුදුරජාණන්සේ වදාළ දේ කියලා බුද්ධ වචනේ විශ්වාස කළා. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. ඉතින් මේ පංචස්කන්ධේ කෙරේ තණ්හාවෙන් දුවන්නේ මිනිසු විතරක් නෙමේ, දෙවියොත් දුවනවා. දෙවියොන්ටත් බුදුරජාණන් සනුශාසනා කළා ඔය දුවන ගමන නවත්තන්න කියලා. ඒතර දෙවියොත් නැවතුණා, මිනිසුත් නැවතුණා. පංචස්කන්ධේ නිරෝධය සාක්ෂාත් කරන තැනකට සියලු දෙවි මිනිසුන් පෙළ ගැහුණා. සත්තා දේව මනුසාන. මේ පංචස්කන්ධේ නිරෝධය සාක්ෂාත් කරලා බුදුරජාණන් සැතපිලා හිටියේ නැහැ. බුදුරජාණන් සැතපිලා හිටියේ නැහැ. ගම් නියම් ගම් සිසාරා මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන් ලෝක සත්වයාට නිරෝධය ගැන කියන්ට වීදියට පිවිසුණා. වීදියට පිවිසුණා බුද්ධෝ. මේ ජීවිතයේදීම භාග්‍යවතුන් වහන්සේ පංචස්කන්ධේ නිරෝධේ සාක්ෂාත් කළා භගවා. මේ මහණ්ඩ හම්බ වෙනවලු. එතකොට අනේ ඇත්තනින්නම් බුදුරජාණන් වහන්සේ නම් අසහාය පුරුෂයෙක් කියලා එයායකට සාදුකාර දෙනවලු. ඊට පස්සේ සාදුකාර දීලා එයාට අහන්න හම්බ වෙනවලු මේ භාග්‍යවතුන් වහන්සේ මේ පංචස්කන්ධේ නිරෝධේ පිණිස ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසානි කල්යාණං කියලා ධර්මයක් දේශනා කරනවා. එතකොට එයා එකට සාදුකාර දෙනවලු. සාදුකාර විතරයි කියනවා. සාදුකාරයේ විතරක් නම් තියෙන්නේ ඒක හරියට ඇත් අඩියට රැවටුණා වගේ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඇත් අඩියට නම් රැවටෙන්න එපා කියනවා. හැබැයි ඒ ඇත් අඩියෙන් මෙයා දැනගන්න ඇත්තු ඇති කියලා. එච්චරයි. අවිශ්වාසවන්ත කටයුතු නැහැ. හැබැයි එතනින් නවතින්න ඒකයි මේ කියන්නේ. ඇත්තඩියට රැවටෙන්න එපා කියනවා. චුල්ලහත්ති පදෝපම සූත්‍රය ඕකනේ කියන්නේ. ඇත්තඩියට රැවටෙන්න එපා කියනවා. එතකොට මේ එතනින් පස්සේ මොකද කරන්නේ? ඕන බලන්න මුළු නිවන් මඟම එක සූත්‍රයක තියෙන විදිය. බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුදුගුණ ටිකට සාදුකාර දීලා ආදී කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසානේ කල්යාණ ධර්මයට යම් මිනිහෙක් සාදුකාර දීලා එතන නැවතුනොත් ඇත්තඩියෙන් ඇත්තු ඉන්නවා කියලා හිතලා අනිත් පැත්තට හැරුණා වගේ කියනවා. විශ්වාස කරන්න එපා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මේ ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසාන කල්යාණ ධර්මය අහගන්නකොට එයාට නිර්වාණය කියලා එකක් පේනවනේ. මොකද්ද නිර්වාණය? පංචස්කන්ධේ නිරෝධේ නිවන විදියට යර පේනවනේ. දැන් අයි පංචස්කන්ධේ නිරෝධයට හරියන විදියටනේ බුදුරජාණන් සයාව දරාගත්තේ. එතකොට එයාට නිරෝධයක් පේනවනේ. පංචස්කන්ධේ නිරෝධේ එයාට පේනවා. ඒ පංචස්කන්ධේ නිරෝධේ දැකලා පංචස්කන්ධය ගැන එයා ඊළඟට කලකිරෙන්න ඕන කියනවා. අන්න දෙවෙනි එක. බුදු ගුණ වලට සාදුකාර දීලා අනිත් පැත්තට හැරුණොත් ඇත්තඩියට රැවටුණා වගේ කියනවා. ඇත්තඩියට රැවටෙන්න එපා කියනවා. ඒ එතකොට එතනින් රැවටෙන්නේ නැත්නම් එයා මොකද්ද කරේ? ඒ සාදුකාර හැමදාමත් දෙන්න ඕන. බුදු ගුණ ඇහෙනකොට සාදුකාර දෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හැමදාමත් පිළිවෙලට මල්වට්ටිය තියන්න ඕනේ. විශ්වාස කරන්න හොඳ නැහැ. ඇයි විශ්වාස කරන්න හොඳ නැති? ඔය මල්වට්ටියම මා තුල ගොඩ නැගෙන කුසල සංස්කාරය මාව සුගතියට ගෙනියනවා. හැබැයි මල්වට්ටියේ විපාකයෙන්ම මාව කෙලෙස් වලට ඇදලා දායි ඉස්සරහට. මල්වට්ටිය විසින් ගොඩ නගාපු කුසල සංස්කාරයෙම මාව ඇදලා දායි කෙලෙස් ඇතුළට. ඇයි එදාට ධර්මයේ තියෙයිද නැද්ද දන්නේ නැන්නේ? එදාට ධර්මයක් තියෙද? හයියෙන් හඬ ගාලා බුදුගුණ සජ්ජායනා කර කර මහසය මළුවට එකතු වෙලා හඬ ගාලා ස්පීකර් දාලා ශබ්ද විකාශන යන්ත්‍ර දාලා එක තාලෙට එක හඬට බුදුගුණ කියන එක ශ්‍රේෂ්ඨයි. හැබැයි එයාට ලස්සන මිහිරි කටහඬක් එක්ක යා මනුස්ස ලෝකෙට අරන් එයි ඒක. එදාට එයා කටහඬ ස්ටේජ් එකක් ගානෙ විකුණනකොට එදාට තියෙන්නේ එයාට ශබ්දාව නෙමෙයි, ශබ්දාව නෙමෙයි, ශබ්ද රාගය උපද්දවන කම. ශබ්දරාගේ උපද්දවනකම, කෙනෙක්ගේ කාමයන් අවුස්සනකම, කෙනෙක්ගේ ඇතුළාන්තය තුළ උද්වේගයක් හදනකම. මිහිරට ඔය හඬබල් ලැබිච්ච ඔක්කොම ගායකයෝ පෙර සසර සද්ධාව වඩපු අය. අද තියෙනවද සද්ධාව? සමහරට එයා ඒ හඬම පාවිච්චි කර කර බුදුරජාණන්සට ගරහනවා. ඒ හඬම පාවිච්චි කර කර එයා මොකද කරන්නේ? පේනවනේ අපිට. එහෙනම් ඒකයි මෙතන නවතින්න එපා කියන්නේ. ඒ නිසා ඔයාලා සාදුකාරයට නැවතුනොත්, සාදුකාරයට රැවටුනොත් මේ අනුපස්සනා ක්‍රියාමාර්ග කොහොම වතුර යනවා? ඔක්කොම ඉවරයි. බලාගෙන ඉදි දිය වෙලා යනවා. ආයේ ගන්න දෙයක් නැහැ. දෙක මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා මහණිනී ඇත් අඩියට රැවටෙන්නේ නැතුව ඉස්සරහට යන්න කියනවා. ඉස්සරහට යනවා වගේ තමයි කියනවා. එයාට අහන්න ලැබෙනවලු නිවන් මඟ. මොකද්ද නිවන් මඟ? පංචස්කන්ධයේ නිරෝධය. සසර මඟ පංචස්කන්ධයේ කෙරේ පවතින කෙලෙස් මිටිය. පංචස්කන්ධයේ කෙරේ පවතින කෙලෙස් මිටිය. එහෙම දැකලා එයා කෙලෙස් මිටියට කලකිරෙනවලු. පංචස්කන්ධයට කලකිරෙනවලු. අන්නේ කලකිරෙනවා වගේ කියනවා. නිවන් පංචස්කන්ධයේ මෙයයි, පංච උපාදානස්කන්ධයේ මෙයයි කියලා දැනගෙන පංචස්කන්ධය කෙරෙහි උපාදානයක් වනව පවතිනවා නම් ඒක නිවන කියලා දැනගෙන එයා පංචස්කන්ධය ගැන කලකිරෙනවලු. ඒක උපාදානය වෙන මට්ටම ගැන එයා හරියට කලකිරෙනවලු. ඒ කලකිරෙන කම කියලා කියන්නේ අර ඇත්තඩිය විශ්වාස කරන්නේ නැතුව ඉස්සරහට යනවා වගේ කියනවා. ඒ කලකිරෙනවා. එයා ලෝකය ගැන නෙමෙයි කලකිරෙන්නේ. කිසි දෙයක් ගැන යා කලකිරෙන්නේ නැහැ. යා කලකිරෙන්නේ මේ පංචස්කන්ධයේ නම් වූ දුක පවතින එක. නැවත නැවත මේ පංචස්කන්ධේ හට ගන්න එක ගැන යා කලකිරෙනවලු. එහෙම කලකිරෙන එක හරියට පින්වත්නි ඇතාගේ පිට අතුල්ල පුතැන හම්බ වුණා වගේ කියනවා. කලකිරිනවා කියනවා. එනි කමන්නේ දැන් මට කලකිරීමක් නී තියෙන්නේ, නිකම්ම කලකිරීමක් නෙවෙයිනේ. ආර්ය වූ කලකිරීමක් නී තියෙන්නේ කියලා එයා හැරෙනවලු. මට දැන් ආර්ය වූ කලකිරීමක් නී තියෙන්නේ. ආර්ය වූ කලකිරීමක් මට තියෙනවා කියලා එතනින් නැවතුනොත් හරියට පිට අතුල්ලපු තැන දිහා බලලා හැරිලා ආවා වගේ කියනවා. නැතා පිට අතුල් නෑ, ඉතින් අඩිපාරක් තියෙනවා. පිට අතුල්ලපු තැනක් තියෙනවා. ඉතින් ආයත්තු ඇති අනිවාර්යයෙන්ම කියලා හැරිලා ආවා වගේ කියනවා. එතකොට එහෙනම් පින්වත්නි, සාදුකාරය තුලින් ඔයාලා පංචස්කන්ධ දුක ගැනමයි කලකිරිය යුත්තේ. ඒක නැත්තම් සාදුකාරය කියන්නේ කුසල සංස්කාරයක් නෙමෙයිද? කුසල සංස්කාරයක් සසර පින්වත්නි මහ සැපයක්. ඒක මහ සැපයක්. බුදුරජාණන් වහන්සේට කරන බුද්ධෝපහාර පූජාව එයාව මහ විශාල සැපේකට අරන් යනවා. සැපේකට අරන් යනවා. එතකොට ඒ සැපේ පින්වත්නි මහ පුදුම එකක්. සමහරලාට පහම් පත්තු කරනවා. පහම් පත්තු කරනවා. එක එක මිත්‍යා දෘෂ්ටික දේවල් වලට. ඒ මිත්‍යා දෘෂ්ටික දේවල් වලට පහම් පත්තු කරන කෙනාට එයාගේ එයා තුල ආලෝකය ඇති වෙනවා. හැබැයි ධර්මයට හරියන විදියට නෙමෙයි. සමහරට කරා මැඳිලි අතර උපදින්න පුළුවන්. එයා තුල යම් ස්වල්ප ආලෝකයක් තියෙනවා. කිසිම ප්‍රයෝජනයක් නැහැ. එයා තුල ඒ දල්වාපු පහණී මිත්‍යා දෘෂ්ටි කොහොමද යාව ආමාරුක වටරන විදිය. ඒ නිසා මේ අනුරූපී தত্ত্বයන් තියෙන්නේ. ඔක්කොම එහෙමයි. ඔක්කොම අපි තුල තියෙනේම අනුරූපී தত্ত্বයන්. ඒ අනුරූපී தত্ত্বයන්ට ඉතාම සාධනීය මට්ටමේම වුණත් එදාට ධර්මයේ නැති වුණොත් කෙලෙස් ටික අපිට ගහනවා. අනුරූපී මට්ටමේ தত্ত্বයන් තියෙන්නේ. හරිද? බුදුපහන දල්වන එක ශ්‍රේෂ්ඨ දෙයක්. බුදුපහන දල්වන එක ශ්‍රේෂ්ඨ දෙයක්. හැබැයි මේ බුදුපහනේ දල්වපු එකේ පිනට හරියන අනුරූපී සංකාරයන් අපට බලපානකොට එදාට ධර්මී නැත්තම් එදාට කෙලෙස් ටික අපිට අභියෝග කරනවා. එදාට මේ කෙලෙස් ටික අපිට අභියෝග කරනවා. ඒක නිකම්මනේ මේ සමහරට හිතන්න පින්වත්නි, හරියට දැන් යම් කෙනෙක් හොඳට ධර්මී කතා කර කර ඉන්නවා. ධර්මී මඩල නැහැ. ඒ කියන්නේ නිවන් මඟ ගැන කලකිරিলা නැහැ. ධර්මී කතා කරනවා. එතන යා නිවන් මඟ ගැන කිසි අදහසක් නැහැ. ඒ ධර්මී කතාවේ නේමට උදව් කරනවා. හොඳ දෙයක්. කරිම වටිනවා. එතන සා මේ බොහොම නිවැරදි දෙයට උදව් කරනවා. ඒ උදව් කරලා ඔන්න යා මැරිලා උපදිනවා මිනිස්සු ලෝකෙ. හොඳ ලස්සනට කතා කරන්න යා දන්නවා. ලස්සනට කතා කරනවා. ඒ දා ලස්සනට කතා කරනකොට ධර්මී නැහැ ඉදා. සමහර මිහිස් දේශපාලකයෝ අතරට වැටෙනවා. මිහිස් දේශපාලකයෝ අතරට වැටෙනවා. ඊට පස්සේ යාගේ අර කතාවේ හැකියාව පාවිච්චි කරන්නේ මහා ඕලාරික ක්ලේශයක් ඉස්මතු කරන්න. එක්කෝ තමන්ගේ මල්ල පුරව ගන්න. එතකොට යාගේ කතිගත්තේ හරි චාතුර්යයි. හරි දක්ෂ කතිකයා. නමුත් මොකද දැන් උනේ? ඒ දක්ෂකම යාට හම්බ වෙනකොට ඒ දක්ෂකම යාට ලැබුණේ පෙර සමහර විට මේ බුදුගුණ සජ්ජායනා කරපු කම නිසා වෙන්න පුළුවන්. නමුත් ඒ බුදුගුණ සජ්ජායනා කරනකොට හම්බුණු ඒ අනුරූපී කුසලයට යාට ලස්සනට කතිකත්වයක් හම්බුණා සසර. එදා හම්බුණේ හිස් දේශපාලකයන්ගේ මඩගොඩට යා වැටුනේ. ඊට පස්සේ දෘෂ්ටියක් නඩත්තු කර කර තමන්ගේ නායකයා ඔසවන්ට හිස් කතා කරනවා. මවල පෙන්නනවා නැති දේ හරියටම හරි. මිනිස්සු ඇස් දල්වාගෙන බලාගෙන ඉන්නවා. ඉච්චර දක්ෂයි. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඔන්න ඔය අමාරුවේ වැටෙන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඇත් අඩිය දැක්කාම හැරෙන්න එපා. තව දුරටත් ඉස්සරහට යන්න. ඊට පස්සේ හරියට පිට අතුල්ල පුතෙන් වගේවා හම්බ වෙයි. ඒ කියන්නේ බුදු ගුණ ටිකට සාදුකාර දීලා ඔය පින්නතුන්ලා නිවන් මඟ, ඒ කියන්නේ පංචස්කන්ධේ නිරෝධය ගැන ඔය පින්නතුන්ලා හොඳට දකින්න ඕන. දැකලා පංචස්කන්ධේ ගැන කලකිරෙන්න ඕන. මේ බඳු පංචස්කන්ධයක් නැවත නැවත හට ගැනීම ගැන කලකිරෙන්න ඕන. කලකිරෙන්න ඕන. එතකොට මේ පංචස්කන්ධ ගැන කලකිරෙනකොට ඒ කලකිරීම හරියට පිටාතුල්ල පුතනත් හම්බ වුණා වගේ. ආර්ය වූ කලකිරීම මට දැන් තිනවා මම ශ්‍රේෂ්ඨයි ලෝකේට නෑ එහෙම කලකිරීමක් කියලා එතනින් නවතින්න එපා කියනවා. තුන්වෙනි එක බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි එතනිනුත් එහාට ගිහින් අදි සීලය තුල ශක්තිමත් වෙන්න කියනවා. මොකද අදි සීලය තුල ශක්තිමත් වෙනවා කියන්නේ පන්සිල් රකින්න එකටද පොහේට පෙහෙව සමාදන් වෙන එකද? නෑ පින්වත්නි, අකුසලා ධම්මා අකුසලස්ස ධම්මස්ස, කුසලා ධම්මා කුසලස්ස ධම්මස්ස කියලා විරති සමාදානේ දකින්න කියනවා. අකුසලා ධම්මා මොනවාද? අකුසල ධර්ම. අකුසල ධර්ම තමයි ලෝභ දේශ මොහ. අකුසලස්ස ධම්මස්ස, ඒකෙන් පැනන කිච අකුසල ධම්ම මොනවද? දස අකුසල්. කුසලා ධම්මා අලෝභද්දේ සමෝහ, කුසලස්ස ධම්මස්ස දස කුසල්. දස කුසල් ටිකක් දකින්න කියනවා. ඒ දස කුසලේ උපදිච්ච හේතුවක් දකින්න කියනවා. දස අකුසලයක් දකින්න කියනවා. දස අකුසලේ උපද්දවපු හේතුවක් දකින්න කියනවා. අන්න අදි සීලය. අදි සීලයට එකතු වෙන්න කියනවා. සසර කලකිරිලා බෑ කියනවා. අදි සීලයට එකතු වෙන්න ඕන කියනවා. ඒ එකතු වෙනකොට හරියට එයා ඒ එකතු වෙනකොට ඒක හරියට මේ බුදුරජාණන් වහන්සේ වදාලා බුද්ධ දේශනාව තුල තියෙනවා. ඒ එකතු වෙන කම හරියට අතු කඩල දාපු තැන හම්බුණා වගේ කියනවා. ඇත්තු හම්බෙලා නැහැ. යාන්තම් ඇති ලෝකයාට දස කුසල් මොනවද? කුසල මූලයන් මොනවද? දස අකුසල් මොනවද? ඒ අකුසල් මූලයන්ගේ හේතුව මොකද්ද කියලා නේ හේතු බල වශයෙන් ලෝකයා බලන්න දන්නේ නැහනේ. මම දාන්නවා කියලා නැවතුනොත් හරියට එයා එතනින් පින්වත්නි එයා නැවතුනොත් අතු කඩා දාපු තැන දැකලා ඇතු ඉන්නවා කියලා හැරිලා වගේ කියනවා. තවත් ඉස්සරහට යන්න ඕන කියනවා. ඉස්සරහට යනකොට එයාට බුදුරජාණන් වහන්සේ වදාලා එයාගේ සසර පුණ්‍ය සංස්කාරයේ විදර්ශනාවට ගන්න ඕන කියනවා. විමසන්න ඕන කියනවා විදර්ශනාවට වඩා. යම් දෙයක් එයාට ලැබෙනවාද යම් දෙයක් නොලැබෙනවාද ඒක කර්මඵල වශයෙන් දකින්න කියනවා. ඊළඟ එක කර්මඵල ඒකයි බුද්ධ ශාසනයේ ලාද ඒක හතරවෙනි එක ඔයගොල්ලෝ ගිහින් බලන්න මේ සූත්‍රේ පෙන්නලා හතරවෙනි එක මෙම කිය මම මේ කියපු දේශනාව අහලා කියවුවොත් තමයි තේරෙන්නේ. නැත්තම් තේරෙන්නේ නැහැ. ඒක දෙනවා ලද දෙයින් සතුටු වීම කියන එක. ඊළඟට නිවන් මගේ ප්‍රධාන දේ කියනවා. ලද දෙයින් සතුටු වීම කියන්නේ කර්මඵල ඔස්සේ කියවනවා කියන එක. නැත්තම් ලැබිච්චකින් සතුටු වෙන්න බෑ. කවදාවත් ලැබිච්චකින් සතුටු වෙන්න බෑ. ලැබිච්ච දෙයින් සතුටු වෙන්න පුළුවන්. කර්මඵල වශයෙන් දකින්න කියනවා. එහෙනම් පළවෙනි එක මොකද්ද? බුදුරජාණන්සේගේ ගුණ දරා ගන්න එක. ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසානි කල්යාණ ධර්මී දරා ගන්න එක. ඊළඟට පංචස්කන්ධේ එතකොට බුදු ගුණ දරන්න ඕන පංචස්කන්ධේ අරමුණු කරලා. ඒ බුදු ගුණ ටික ඔක්කොම කියුවේ පංචස්කන්ධය ඇසුරෙන් එයා. පංචස්කන්ධේ කෙරෙහි තණ්හාව කඩලා දාපු නිසා අරහං. පංචස්කන්ධේ දුකක් දැවසින් දැක්ක නිසා සම්මා සම්බුද්ධ. පංච අතීත අනාගත වර්තමාන පංචස්කන්ධේ පැවැත්මේ ස්වභාවය දන්නේ නික විඥාචරණ සම්පන්න. විඥා කියන්නේ ඒකනේ. අතීතේ අනාගතේ වර්තමානේ තුන් කාලෙම දකින්න ස්කන්ධයන්ගේ අනම රත්න පැවැත්ම කොහොමද කියලා. ඊට පස්සේ පංචස්කන්ධේ නිරෝධී උනස මේ ජීවිතේ සාක්ෂාත් කළා සුගත. පංචස්කන්ධය අසුරු කරගෙන උන්වහන්සේ තුල මමත්වයෙන් නඩත්තු නොවිච නිසා කෙලෙස් ටික කඩාගෙන වැටුණා. භව සංස්කාර කඩාගෙන වැටුණා. ලෝක විදු ලෝකයට යන්ට ආයේ සංකාර ඉතුරුන්නේ. අනුත්තර පුරිස ධම්මසාරති ලෝකයටත් කිව්වා පංචස්කන්ධය කෙරේ බැඳුණු විඥානයක් පවත්වන එක උඹලා අමාරු වැටෙන එක කියලා ලෝකයට කිව්වා. එතකොට මේ අමාරු වැටිච්ච මිනිස්සු කඳුන්නා ඒකට. සත්තා දේව මනුස්සානන් සියලු දෙව් මිනිසුන්ම මේ කතාවේ ඉන්න බව උනාත කියනකොට දෙවියොත් දන ගැහුවා. මේ විදිහට ස්කන්ධය නැසුරු කරගෙන කියවනකොට ඒකට සාදුකාර දෙන එක ඇත්ත අඩිය දැක්කා වගේ. ඒක ඕනමයි. ඒ ටික නැත්තම් මුකුත් කරගන්න බෑ. ඒක ඕනමයි. හැබැයි ඒක නැවතුනොත් ඒක නැවතින එක අවදානමක් වෙන්නේ කොහොමද? අනුරූපී විපාක නෑ නෙමෙයි. ඒ විපාකේ මුණ ගැහෙනකොට සද්ධාව නැති වෙන එකයි ප්‍රශ්නේ. මල් පුදාපු එකේ ඒක මල් පුදාපු පින වළඳන දවසට මල් පුදන වෙලාවේ තිබ්බ සද්ධාව එදා අහිමි වෙන එකයි ප්‍රශ්නේ. ඇයි සද්ධාව එදාට අහිමි වෙන්නේ? සද්ධාව කියන්නේ අනිත්‍ය වී යන සංකාරයක් පින්නොත්. සද්ධාව කියන්නේ පදිංචි වෙලා ඉන්න පුළුවන් එකක් නෙමෙයි. සද්ධාව කියන්නේ අනිත්‍ය වී යන සංකාරයක්. ඕන්න ඔය සද්ධාව අනිත්‍ය වී යන සංකාරයක් විදිහට දකින්න එක පවා පින්නොත් සංස්කාර විදර්ශනාවක්. කෙනෙක් බලන්න අකමැති වෙන්න පුළුවන්. සාමාන්‍ය සද්ධාව දියුණු කරන කෙනෙක් හිතන්න පුළුවන් අපෝ මේ විදියට හිතන්න හොඳ නැහැ කියලා. සද්ධාව අනිත්‍ය වී යන සංකාරයක් නිසා තමයි සද්ධාවේට හරි සද්ධාවෙන් රැස්සුණු මේ කුසල සංස්කාරයේ වළඳද්දී සද්ධාව නැත්ති. එදාට සද්ධාව නැති වුණාම සද්ධාව වෙනුවෙන් ඉදිරිපත් වෙන අකුසල සංකාර සද්ධාව නම් සංකාර නෙමෙයි. අකුසල සංස්කාර ඉදිරිපත් වෙනකොට සද්ධාව මුල් කරගෙන යාතුල ගොඩ නැගිච්ච කුසලයේ වළඳන අවස්ථාවේ ඒක වළඳනවා විතරයි පින්වත්නි. එතනින් එහාට කෙලෙස් ටික මත තමයි යට හිට ගන්න වෙන්නේ. ඒ නිසා සද්ධාව අනිත්‍ය වී යන සංකාරයක් වශයෙන් දකින්න අපි බය වෙන්න හොඳ නැහැ. දෙවෙනි එක මොකද? එතකොට යා පංචස්කන්ධයේ ගැන මේ කලකිරෙන්න ඕන. පංචස්කන්ධේ උපාදාන වෙන එක ගැන කලකිරෙන්න ඕන. ඒ කලකිරීම දෙවෙනි එක පිටාතුල්ලපු තැන දැක්කා වගේ. එතනින් හැරෙන්නේ නැතුව අදිශීලයට කුසලා ධම්මා කුසලස්ස ධම්මස්ස අකුසලා ධම්මා කුසලස්ස ධම්මස්ස කියලා හේතු ප්‍රත්‍ය විමසන්න ඕන. හේතුව මොකද්ද? කුසලා අකුසලා ධම්මා කුසලස්ස ධම්මස්ස අකුසලස්ස ධම්මස්ස ඵලය දස අකුසලයේ ඵලය හේතුව තමයි පින්වත්නි අකුසල් මුල් ලෝභ ද්වේෂ මෝහ අලෝභ අද්වේෂ අමෝහ කුසල් මුල් හේතුව ඵලය තමයි පින්වත්නි දස කුසලය දස කුසල් දස අකුසල් කියන්නේ ඵලයක් ලෝභ ද්වේෂ මෝහ අලෝභ අද්වේෂ අමෝහයන්ගේ එයාට එතකොට හේතු ප්‍රත්‍ය පේනවා එහෙනම් අදිශීලයේ වනාහි කැලැල් වෙන සීලය දකින්න එක විතරක් නෙමෙයි සීලේ කැලැල් වීම පිණිස බලපාන මූල කෙලෙස් ටික අඳුන ගන්න එක. අන්න ඒකයි අදිශීලයේ කියන්නේ. කොහොම හරි පන්සිල් රකින්නවා කියන එක නෙමෙයි පන්සිල් කැඩෙන්න බලපාන සංයෝජනේ අඳුන ගන්න එක. ඒකයි අදිශීලය නිකන් සීලේ නෙමෙයි අදිශීල අදිසික්කා කියලා ධර්මයේ තෝරන්නේ ඕකයි. එතකොට ඒක දැක්කට පස්සේ ඒ දකින්නකොට හේතුඵල පේනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ එතනින් නවතින්න එපා කියනවා. ලද දෙයින් සතුටු වෙන්න කියනවා. ඒතකොට ලද දෙයින් සතුටු වීම කියන්නේ කර්මඵල. ලැබීම් නොලැබීම් කර්මයේ කර්මඵලය තුලින් ගොඩනැගෙන දෙයක්. හරි. ඒ කාරණේ එනකොට එතකොට කාරණා හතරයි. ඒ හතරවෙනි කාරණේ එනකොට බුදුරජාණන් වහන්සේ වදාළ දැන් ඉතින් එයාට කර්මඵල පේනවා. හේතුඵල පේනවා. එතනින් එහාට ගින් එයාට සසර ගැන යම් කලකිරීමක් පංචස්කන්ධේ පැවැත්ම ගැන කලකිරීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ස්කන්ධයන්ගේ Nirodhe කරා පැමිණි ගමන දිහා බලලා ඒකට සාධුකාර දෙන්න පුළුවන් මට්ටමේ සද්ධාවක් තියෙනවා. සද්ධාවෙන්නේ පටන් ගන්න තියෙන්නේ. සද්ධාව නැත්තනම් මුකුත් කරගන්න වෙන්නේ නැහැ. එතකොට බලන්න පින්වත්නි පංචස්කන්ධයේ කෙරෙහි අනබිරතිය බුදුරජාණන් වහන්සේගේ අත්දැකීම දකිනකොට සද්ධාව පංචස්කන්ධය ගැන කලකිරෙනකොට නිවන් මඟ ඊට පස්සේ අදිශීලයට හේතුඵල ඊට පස්සේ ලද දෙයින් සතුටු වීම දකිනකොට කර්මඵල දැන් ඉතින් එයාට තියෙන්නේ දැන් මට මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න විතරයි. මෙච්චර කල් වෙච්ච කතාවම දන්නවා. මෙච්චර කල් සසරට වැටිච්ච හේතු සාධක ඔක්කොම දන්නවා. ඒක කියවගෙන යා ලස්සනට කියවගෙන. එයා යාගේ ජීවිතය ඇතුලේ මේක කියවගෙන. දැන් මට මොකද්ද වෙලා තියෙන්නේ? ඔගොල්ලෝ හැම රාත්‍රියකම ඔබෙන් අහන්න ඕන ප්‍රශ්නය. හැම දවසකම තම තමන්ගෙන් ආවිමසා බලන්න ඕන ගැටලුව. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා යෝ චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි හෝති නානුබ්බ්‍යංජනක් ගාහි හෝති. පින්වත් මහණෙනි දැන් නුඹලාට රූප පෙනෙයි. ශබ්ද ඇහෙයි. ගන්ධ සුවඳ දැනි රස දැනි පහස දැනි මනසට නොයෙක් සිතුවිලි මනස වෙලා ගනි. ඔయిత වඩා නම් නුඹලාට දැන් වෙන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔච්චරමයි වෙන්න තියෙන්නේ. ඔය අත්දැකීමට වඩා නුඹලාට කිසිම අත්දැකීමක් මේ මහ පොළුවේ නැහැ. චක්කුණා රූපං දිස්වා දැන් ඔය අත්දැකීම තුල නිමිත්තක් ග්‍රාහි වෙන්න එපා. නානුබ්බ්‍යංජනක් ග්‍රාහි හෝති අනුනිමිත්තක් ග්‍රාහි වෙන්න එපා. ඇයි නිමිත්තක් ග්‍රාහි භාවය අනුනිමිත්තක් ග්‍රාහි භාවයේ වනාහි රූප තණ්හාවමයි. අන්න දැන් තමයි තණ්හාව ලස්සන්ට ඒ ශ්‍රාවකයා දැర్శණී කරගත්තේ. දැන් මේ වෙලාවේ තණ්හාව වැඩෙන විදිය දැක්කේ දැනුයි. හරියට මේ වෙලාවේ තණ්හාව දකින්න කාරියට ඇතාගේ දලපාර දැක්ක වගේ. ඇතාට තියෙන ප්‍රධාන දෙයක් තමයි දල. ඇතාගේ දලපාර වැදිච්ච එකක් දැකලා ඇතාගේ වටිනාම දේ තමයි ඇතාගේ දල. ඇත්තෙකුට හැර දල කිසිම මිනිහෙකුට වැඩන්නේ නැහැ පන්සල් වල දල තියාන හිටියට. මේ ළඟදි මට එක කෙනෙක් ගෙනලා පූජා කළා, මේ මිට වටාපතේ මිට ඇද්දල වලින් හදලා තියෙන කියලා මම වහාම අරන් යන්න කිව්වා. ඇද්දලයක් වටින්නේ ඇතෙකුට විතරයි. ඒක කිසිම තැනකට වටින්නේ නැහැ. ඒක කිසිම තැනකට අවශ්‍ය නැති එකක්. ඇතාගේ දලවල ප්‍රයෝජනේ තියෙන්නේ ඇතාට විතරයි. ඒවා කිසිම තැනකට ප්‍රයෝජනවත් නැහැ. මේ කෙලෙස්සහගත මිනිස්සු ඒවට වටිනාකම් දුන්නට. කෙලෙස්සහගත මිනිස්සු වටිනාකම දුන්නට ඇද්දලවල වටිනාකම ඇතාට පමණයි පින්වත්. ඇතාට තියෙන වටිනාම දේ තමයි ඇද්දල. ඇතෙක්ගේ ශක්තිය විදහාපාන දේ ඇද්දල. ඇතාගේ ගම්භීරත්වය ඇද්දලවලින් පේන්නේ. එතකොට හරියට ඇතාගේ දලපාර දැක්ක වගේ. මොකද්ද? එයාට මේ වෙලාවෙම තණ්හාව පේනවා. දැන් තණ්හාව හැදෙන විදිය පේනවා. දෙවියෙක්වත් බඹෙක්වත් මාරයෙක්වත් පැවිද්දෙක්වත් ශ්‍රමණයෙක්වත් බ්‍රාහ්මණයෙක්වත් තණ්හාව නොහදන බවත්. චක්කුණා රූපන් දිස්වා නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි හෝති කියලා බලනකොට, ඇසෙන් රූප දකිනකොට නිමිත්තක් ග්‍රාහී බව රූප තණ්හාවමයි. අනුනි කෙලෙස් සහගත මිනිහෙක්ගේ අනුනිමිත්තක් ග්‍රාහී භාවයේ තණ්හාවමයි කියලා යාට පේනකොට ඒක හරියට ඇතාගේ ඇද්දල දැක්කා වගේ, ඇද්දල පාර දැක්කා වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, ඇද්දල පාර දැක්කම බය වෙන්න දෙයක් නැහැ, දැන් නම් ඇත්තු ඉන්නවා ස්ථිරව කියලා හිතන් ඉපා කියනවා. ඇත්තු ඉන්න බවට කිට්ටුම සාක්ෂි හම්බ වෙලා, හරියටම හරි ළඟම හේතුව දැකලා ඇද්දල පාර උඩින් ගහක වැදිලා කියන්නේ ඇතාගේ උසත් මෙන ගන්න පුළුවන්. ඇතාගේ පරිමාව ගැනත් හිතන්න පුළුවන්. හරියටම හරි. එයා හරියටම ඇතා ඉන්න බවට පොට මාදගෙන. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, එතනින් නම් නවතින්න එපා කියනවා. එතනින් නවතින්න නැතුව බුදුරජාණන් වහන්සේ හයවෙනි කාරණේ වදාලා. බලන්න කාරණා පහයි. බලන්න මේ මොව විශාල ගැඹුරු දේශනා මේවා. චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ අරම මේවා කිය කී හිටියද බලන කොච්චර ගැඹුරක්ද කියලා. මහ විශාල ගැඹුරක් තියෙන එකක් නේ. අතපොත ගෑවට නිකන් කියනවා මිඳුආරෝ ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා කිව්වා කියලා. රජ්ජුරුව මේ දඩේමි ගියපු රජ්ජුරුව තෙරුවන් සරණ ගියාම මේක අහලා කියලා කියනවා. ඉතින් කවුද දන්නේ මේක? කිසි මිනිහෙකුට මේ මේකත් තේරෙනවද? මේක කතා කරනවද කවුරුත් ධර්මශාලාවක නෑ. චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ දේශනා කළා කියන එච්චරයි. ඉතින් පින්වත්නි, මිත්‍යා දෘෂ්ටිකෙක් පවා දන ගහන්නේ නැද්ද මේ කතාවට? මේ තමන් නිවන අතට අරගෙන පෙන්නවා වගේනේ. මා ඊටාම පිරිහිච්ච මිනිහෙකුට පවා සත්‍ය අවබෝධය කරා යන්න පුළුවන් කියලා දොනෑරියා වගේනේ. ඉතින් දේවානම් පියතිස්ස වගේ රජෙක් තිසරණීට ආවා කියන එක පුදුම වෙන්නද? දැන් මේ මං වගේ බොහොම දුර්වල කෙනෙක් කියද්දි මේ ධර්මඥාණයෙන් බොම් පිරිහිච්ච දුර්වල කෙනෙක් මං වගේ මිනිස්සෙක් කියද්දිත් මේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වගේ මේ මහ පොළොවේ පහළ වෙච්ච සුන්දර මුනිවරයෙක් මේ කතාව කියද්දි කොහොම තියෙන්නේ නැද්ද? ඉතින් එදා මිස්සක පව්ෙදි මේ කතාව කියද්දි මොන්න තරන්නම් මේ මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්මයේ අඩහැරේ පැතිරිලා යන්න ඇද්ද? ටිකයි යන්තම් ඔළුව තිබ්බත් මේ කියන කතාව තේරෙනවනේ. ඒ අරුම පුදුම කතාවක් නේ. මේ දැන් නිවන් දකින්න පුළුවන් කියලා සත්‍ය අවබෝධයෙන් අතේ තියලා පෙන්නවා වගේ නේ. එහෙම එකක් මේ ධර්මයේ බලන්න පින්නත් නේ ආශ්චර්යය. පළවෙනි එක මොකද්ද? අපි ඉන්නේ පළවෙනි තැන තවම. ඒකයි අපිට ප්‍රතිඵල නැති. බුදුගුණ අහලා ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසානක ඇත්තටම බුදුගුණ ටිකවත් පංචස්කන්ධ නිරෝධයට හරියන විදිහට කියවගෙන නැහැ අපි. කෙලසුන් කෙරෙන් දුරු සේක රහසින්වත් පවු නොකළ සේක අරහං වන සේක අරහං වන සේක කීකින්නෝ. මේ පංචස්කන්ධය කෙරේ බැඳුණු විඥානයක් නොපවත්වපු එක නේද අරහං කියලා අපිට තේරෙන්නේ. ස්කන්ධයන්ගේ නිරෝධයට හරියන විදියට බුදුගුණ ටික සමපාත කරගන්න අපි තුල හැම දක්ෂකමක් නැහැ. එතකොට ඒකෙන් නවතින්න එපායි. නවතින්න එපා කියන්නේ ඒකෙන් වැඩෙන්නේ මොකද? දෙහක් එකකින් වෙන්නේ. මල් පුදනකොට පහන් පුදනකොට වෙන දේ මහ පුදුම දෙයක් ඇත්තටම. ඔයාලට ඒකෙන් යහපතක් වෙනවමයි. මේ බුදුරජාණන් වහන්සේට පුද පූජාවට නෙමෙයි මේ කර. ඒ යහපත ප්‍රතිබ්ලාපයක් විදිහට අපිට හම්බ වෙනකොට එදාට සද්ධාව නැති වුණොත්. එදාට සද්ධාව නැති වුණොත් ඒ සද්ධාවෙන් ලැබිච්ච දේ ඔයාලා විකුණනවා. ලාමක කෙලෙස් වෙනුවෙන් සද්ධාවෙන් ලැබිච්ච එක ඔයාලා අතහරිනවා. ලාමක කෙලෙස් වෙනුවෙන් යා සද්ධාවෙන් ලැබිච්ච දේ ආතාරිනවා පින්වත්නි. ඒක කතා කරන්න දෙයක් නැහැ. මොකද ඉස්සරහට සද්ධාවට අවස්ථාව ලැබෙන ලෝකයක නෙමෙයි අපි ඉන්නේ. හොඳට මතක තියාගන්න මේ කතාව. සද්ධාව ශ්‍රේෂ්ඨ දෙයක් වුණාට ඒක අනිත්‍ය වියන සංකාරයක්. සද්ධාවෙන් සද්ධාවේ ප්‍රතිලාභයක් විදියට ලැබිච්ච කුසලයේ විපාක දෙනකොට ඒ අනිත්‍ය වියන සංකාරය මගේ හිතේ නැහැ. එදාට කෙලෙස් විසින්මා වෙලා ගත්තට පස්සේ පින්වත්නි ලාභ මිලකට සද්ධාවේ ප්‍රතිලාභය වල විකුණනවා විකුණනවාමයි. පැවිද්දෙක් වුණත් විකුණනවා. පැවිද්දෙක් වුණත් ඕක කරනවා. ආය බලන්න දෙයක් නැහැ. සද්ධාව අහිමි වුණොත් පැවිද්දෙකුට ලැබිච්ච එක විකුණනවා. ශාසනයට මේ પરම්පරා ගානක් රජදරුව පූජා කරපුවා. මේ ලාමක මිනිසු වෙනුවෙන් බදු දෙනවා. බදු දෙනවා. තිසරණේ වෙනුවෙන් පූජා කරපුවා. ලාමක කෙලෙස්සාගත මිනිස්සු වෙනුවෙන් වින් කරනවා. සංඝයාට පුදපු එක සද්ධාව නැතිකම. සද්ධාව නැති වුණොත් මිහි බුද්ධ ශාසනය ඇතුළෙත් ඔහොම වෙනවා නං. ඔයගොල්ලෝ හිතනවාද බුද්ධ ශාසනය නැති වෙලාවක සද්ධාවේ ප්‍රතිලාභය හම්බ වෙනකොට පරිස්සම් කියලා? කවදාවත් නැහැ. ඒ ඒ ඒ ප්‍රවේසම් සහගතකම නැති එක දකින්න ඕනේ. දැක්කේ නැත්තම් හරියට ඇත්ත අඩියට රැවටුනා වගේ. ඇත්තඩියට ඊට පස්සේ ආ පංචස්කන්ධයේ Nirodha ශාන්ත ප්‍රණීත දේ විදියට දැකලා පංචස්කන්ධය ගැන කලකිරෙනවා. අන්න කලකිරීමයි දෙවෙනි එක. තුන්වෙනි එක කුසලා ධම්මා කුසලස්ස ධම්මස අකුසලා ධම්මා කුසලස්ස ධම්මස කියලා හේතු ප්‍රත්‍ය දකින්න ඕන. අදිශීල තුන්වෙනි එක. හතරවෙනි එක තමයි කර්මඵල ලැබුණු ජීවිතය ඇතුලේ ලද දෙයින් සතුටු වීම කියන ඇත්තම කර්මඵල දකින්න එක කියන එකයි ඔය. කර්මඵල දකින්න ඕන. පස්වෙනි එක දැම්මට මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඔය පින්නතුන්ලාගෙන් අහන්න ඕන. රාත්‍රියට අහන්න ඕන. උදේට අහන්න ඕන. දවල්ට ඔයාලගේ හෘද සාක්ෂියෙන් අහන්න ඕන. දවසට තුන් වරක්වත් තමාව ප්‍රශ්න කරන්න ඕන. වාහනේ යනකොට තමන්ව ප්‍රශ්න කරන්න. එතකොටයි තමන්ව පේන්නේ. තමන්ව ප්‍රශ්න නොකරන මිනිහෙකුට තමන්ව පේන්නේ නැහැ. ලෝකේ අඩුපාඩු පේන්නේ. තමන්ව ප්‍රශ්න නොකරන හැම මිනිහෙක්ම ලෝකේ අඩුපාඩු දකිනවා විතරයි. එයා යාගේ අඩුපාඩු දකින්නේ නැහැ. තමන්ව ප්‍රශ්න කරනකොට කොහෙවත් යන වරදකට හරි කමන්නේ අනේ සමාවෙන්න කියලා කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන්. කරන්න පුළුවන්. අර ධර්මයක් තිබ්බාම තමයි එහෙම පුළුවන් කරන්න. අර පෞගේ කාලේ නා වූයේනේ ආරණ්‍ය සේනාසනේ ස්වාමීන් වහන්සේලා අගාන කපවත් වුණාම රාධාන පූජෝත්සවයේදී අඟුල්ගමුවේ අරිහනන්ද ස්වාමීන් වහන්සේ කිව්වේ බොහොම ලස්සනට පැහැදිලි කරේ තමන් මේ වෙච්ච දේ. උන්වහන්සේ කිව්වේ කොහොමද? උන්වහන්සේ දා කිව්වේ මේ ඩක්කුව මෙහෙම පහළට පෙරලිලා ගියේ මෙන්න මේ සිද්ධි නිසා. මේකේ ටොන් 10ක් වුණත් බර අදගෙන යන්න පුළුවන්. වැඩි පරිස්සමට තමයි මේකේ මේ 10 දිනකට විතරයි යන්න පුළුවන් කියලා ගැහුවේ. අඩු පිටසකට යන්න 7-8 දිනකට පුළුවන් කියලා ගැහුවේ. හැබැයි වරදක් වුණා. මොකද්ද? අවුරුදු 20 ගාණක් මේක අලුත් කළේ නැහැ. හේතු අලුත් කරන්න හේතු යෙදුන්නේ නැහැ. ඒ වරද කාගේවත් නෙමෙයි මගේමයි වරද. බලන්න මේ ගුණය. මේ වරද මගේ වරද. ඒ වරද කවුරුත් බාර ගන්න ඕනේ. අවුරුදු 23ක් තිස්සේ මේ අලුත් තාක්ෂණය අලුත් කරන්න හේතුවක් යදුන්නේ නැහැ. එක කින්දක්වත් කැඩුන්නේ නැහැ. හැබැයි මම මේක අලුත් කරන්න තිබුණා. අලුත් කරන්න හේතු නොයදුනත් ඒ වරද මගේ එකක්. ඒ වරද බාරගන්නේ මම. බලන්න ඒ තමන්ව ලෝකෙට වරද දාන්නේ. ඒ තමන්ව පේනා එහෙම තමයි. තමන්ව දකින්නකොට යාට පුළුවන් ඕන වරදක් බාර ගන්න. ලස්සනයි මේ ජීවිත. දර වරද බාර ගන්න පුළුවන් ජීවිතේ හරි ලස්සනයි. පැවිද්දෙක් තුල ඒක හරියට තියෙන්න ඕන. පැවිද්දෙක් චෝදනා කරන්නෙක් වෙන්න හොඳ නැහැ. එළියට චෝදනා කරන්නා කියන්නේ ඇතුළ නොදකින්නා කියන එකයි. ඔයාලා වුණත් එහෙමයි. එළියට චෝදනා කරන්නෙක් වෙන්න එපා. ඇතුළ දකින්නෙක් වෙන්න. ඇතුළ දකින්නාට චෝදනා කරන්න එළිය පේන්නේ නැහැ. ඇතුළ දකින්න කෙනාට චෝදනා කරන්න එළිය පේන්නේ නැහැ. සුන්දරයි ඒ ජීවිතේ. එයාට ඇතුළමයි පේන්නේ. කොහේවත් යන එකක් වුණා කමන්නේ. ඒක මගේ account එකට දාන්න මම බාර ගන්නම් ඒක. කියන්න පුළුවන්. ලෝකයක් ගැරහුවා තනේ කමන්නේ ගැරහුවාට. ඔය ගරහණේ වැංගේ වදිනවයි මගේමයි වරද කාගේවත් නෙමෙයි කියලා කියන්න පුළුවන් මට්ටමට එයාගේ හද මණ්ඩල සුන්දර ඇතුළාන්තයක්. ඒ නිසා පින්වත්නි කර්ම කර්මඵල දකින්න එක තමයි හතරවෙනි එක. පස්වෙනි එක යෝ බික්කු චක්කුණා රූපන් දිස්වා නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි. දැන් ප්‍රශ්නේ දකින්න එක රූප තණ්හාව මෝරණ පොට හරියට ඇතාගේ දල දැක්කා වගේ දලපාර වැදිච්ච තැන දැක්කා වගේ ඒත් නම් හැරෙන්න එපා කියනවා. අනේ මේ රූප තණ්හාවමයිනේ ප්‍රශ්නේ කියලා දැනගෙන ආයේ නවතින්න නම් එපා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔන්න දැන් තමයි සතිපට්ඨානයි කියන්නේ. දැන් අද එකක්වත් නැහැ සතිපට්ඨානේ වඩනෝ. එකක්වත් නැහැ. සතිපට්ඨානේ වඩන එක ගැන අහනවා. සතිපට්ඨානේ වඩන එක ගැන කතා කරනවා. ඔන්න බලන්න ඊළඟට අටවෙනි කාරණේ හයවෙනි කාරණේ විදිහට ඔයගොල්ලෝ ගිහින් බලන්න මේ සූත්‍රේ. හයවෙනි කාරණේ විදිහට භාග්‍යතුන් වහන්සේ වදාලා යෝ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරියෝ සම්පජානකාරී වෙන්න කියනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සමිජ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. ඉදිරියට යනකොට එනකොට වටපිට බලනකොට සමිජ්ජිතේ පසාරිතේ සම්පජා අතපය ඔසවනකොට පවා සිහිය තමන්ගේ පැත්තෙම තියාගන්න කියනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා ආදී තණ්හාවමයි ප්‍රශ්නී කියලා දැකලා නවතින්න එපා කියනවා. ආලෝකිතේ විලෝකිතේ අභික්කන්තේ පටික්කන්තේ සමිජ්ජිතේ පසාරිතේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාලා පොඩි ඉරියව් පවත්වද්දී පවා හැම වෙලාවකම සිහිය තමන්ගේ පැත්තේ තියාගන්න කියනවා. පොඩි ඉරියව් පවත්වද්දී පවා පුංචි ඉරියව් පවත්වද්දී පවා සිහිය තමන්ගේ පැත්තේ තියාගන්න කියනවා. සම්පජානකාරී හෝති. ඒක තමයි හයවෙනි කාරණේ. ආයත පොඩි ඉරියව්වක් තුල පවා සිහිය තියෙන්න ඕන ලෝකේ පැත්තේ නෙමෙයි තමන්ගේ පැත්තේ. අන්න එහෙම කෙනාට දැන් ඉතින් යාට ඇත්තු දැක ගන්න අවකාශි බොහොම කිට්ටුයි. බොහොම කිට්ටුයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් බලන්න අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති, ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති, සමිජ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති වගේ පොඩි පොඩි ඉරියව්වල හොඳට සිහිය තමන්ගේ පැත්තේ තියාගන්න කියන. තවම සතිපට්ඨානේ නැහැ. සිහිය පිහිටුවා ගන්න. සැරගෙන ඉද්දී තමයි ඉරියව්ව පැත්තේ සිහිය තියාගන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ හත්වෙනි එක දැන් පින් ප්‍රිය පින්වත් මහණෙනි දැන් ඉතින් භාවනා රම්මණයට සමවදිමින් සිහිය පිහිටුවා ගන්න. ඉරියව් පොඩි පොඩි ඉරියව් මත පවා සිහිය පවත්වනකොට ඒ ඉරියව් පවත්වනකොට ඒ ඉරියව්වල පේනවා සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය. ඒකයි මෙතන කියන්නේ. සෝ අභික්කන්තේ පටික්කන්තේ ඉස්සරහට යනකොට එනකොට ඉරියව් පවත්වනකොට එයාට පේනවා මේ සතර මහා ධාතුන්ගේ සැලීම. අත ඔසවනකොට අතේ බර දැනෙනකොට දැනෙනවා පඨවි ධාතුවට අදාළ රූප කලාප වැඩිකමට බර දැනින්නේ. ඇඟේ බර දැනින්නේ ඒකයි. ඉරියව් වෙනස් කරාම පඨවි ධාතුවට අදාළ රූප කලාප බිඳිලා ගිහින් හරි සැහැල්ලුවක් දැනෙනවා. වායෝ ධාතුවට අදාළ රූප කලාප උපදිනවා. ඒකයි සැහැල්ලුව. සැහැල්ලුව වෙන මොකුත් නිසා නෙමෙයි. එක කකුලක් එක දිගට උස්සගෙන ඉන්න බැරි පටවි ධාතුවට අදාළ රූප කලාප ගොඩාක් උපදිනවා. වීගින් මේගින් උපදිනවා බිම තිබ්බාම ඒ සැහැල්ලුව එනවා. බර නැහැ. අර පටවි ධාතුවට අදාළ රූප කලාප ඉක්මනට ඒ වෙලාවෙම බිඳිලා ගිහින් වායෝ ධාතුවට අදාළ රූප කලාප උපදිනකොට හරි සැහැල්ලුයි. හරි සනීපයක් දැනෙනවා. එතකොට යාට මේ ආලෝකිතේ විලෝකිතේ අභික්කන්තේ පටික්කන්තේ සමිජ්ජිතේ පසාරිතේ වගේ පොඩි ඉරියව්වල පවා සතර මහා ධාතු ක්‍රියාකාරීත්වයේ පේනවා. අනි ක්‍රියාකාරීත්වයේ පේන මට්ටම තමයි සම්පජානකාරී කියන්නේ. ඒ පේනකොට ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය දෙස හොඳට S2 පියාගෙනත් බලන්න පටන් ගන්නවා. ඇස් දෙක පියාගෙන බලන්න පටන් ගන්නකොට සතර මහා ධාතුන්ගේ සැලීමක්ම මිසක් මාමික සත්වේක් පුද්ගලයේ කියලා ගන්න කිසිවක් නැති බව පේනකොට මේ තමන්ගේම රූපේ පිළිබඳ පැවතුණු නීවරණේ මඩින්ට පටන් ගන්නවා භාවනාරම්මනේ. ඒ නීවරණ මැඩ පවතින්න පවතින්න මේ මැඬුණු තැන සමාධිය උපදිනවා පින්වත්නි. නීවරණ මැඬෙන එක තමාට සමාධිය උපදින එක තමයි නාමය පින්වත්නි. ඒ සමාධිය උපදිනකොට ඒ සමාධිමත් සිත විදර්ශනා කරනකොට සම්පූර්ණයෙන් ආශ්‍රව ක්ෂය වෙලා ගින් සද්ධාතනිකව සංසිඳී හරියට ඇතෙක් හොයාගෙන යන මිනිහාට ඇතා දැක්කා වගේ එයා පරිපූර්ණව මා නිවනටම එකතු වෙනවා පින්වත්නි. ඒ බඳු නිවන් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව ඔය පින්නතුන්ලා සියලු දෙනාටම හේතු ආසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ ධර්ම දාන මේ කුසල් මේ උතුම් පොර පසළොස්වක පොහෝ දවසේ හැම දිනාගේම ජීවිත සුවපත් කරගන්න නිවසේ ඉඳලා විවිධ තැන්වල ඉඳලා පිළිවෙත් පුරාගෙන බඹසර දියුණු කරගෙන ලෝකෝත්තර ජීවිතයේ වෙනුවෙන් මඟ බලාගෙන ඉන විශාල ශ්‍රාවක පිරිසක් මේ වප්පුර පසළොස්වක පොහෝ දවසේ මේ උතුම් දේශනාවට ශ්‍රවණය කරන ප්‍රඥානාලිකාවේ. ඉතින් සියලු දෙනාටම මේ කුසල් සුවසීම ලෝකෝත්තර අභිවෘද්ධිය පිණිස මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද මේ උතුම් දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ පොළොන්නරුව ජයන්තිපුර යාය 13 පදිංචි ඩී වික්‍රමරත්න මහත්මයා ප්‍රධාන පින්වත් පිරිස. ඒත් එක්කම අපේ කල්යාණ මිත්‍ර දිල්රුක් වික්‍රමරත්න මහත්මයා ප්‍රධාන ඒ නෝනා මහත්මිය ඇතුළු පවුලේ අනිකුත් සියලුම දෙනා කල්යාණ මිත්‍ර සියලු දෙනා මේ අවස්ථාවට ධර්මශ්‍රවණයේ පිණිස රැස් වී තිබෙනව අපට දන්පැන් පූජා කරලත් මේ වෙලාවේ මහ විශාල කුසලයක් රැස් කරගත්තා. මේ සියලු කුසලානි සංස ධර්මයන් ඩී වික්‍රමරත්න මහත්මයා ප්‍රධාන සියලු දෙනාටම මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. විශේෂයෙන්ම ප්‍රථමයෙන්ම දේශකයන් වහන්සේ වෙච්ච අපටත් ඉතාම මෛත්‍රී සහගතව මේ උතුම් කුසල් ආශිර්වාද අනුමෝදනා කොට තිබෙනවා. ඒ වෙනුවෙන්ද වික්‍රමරත්න මහත්මයා ප්‍රධාන පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පොළොන්නරුව ජයන්තිපුර යාය 13 පදිංචි ටී වික්‍රමරත්න මහත්මයාටත් TAN ටිකිරි කුමාරී මහත්මියට විරංජ ගිහාන් වික්‍රමරත්න මහත්මයා ඒ වගේම CSK වික්‍රමරත්න DP වික්‍රමරත්න DD වික්‍රමරත්න කියන මහත්තුරු දරුවන් ඇතුළු සියලුම දෙනාට මේ කුසල් උපකාර වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ධර්ම දාණය තම තමන්ගේ කෙලෙස් සංසිඳීම පිණිස වේවා. කම්මාවරණ, විපාකාවරණ, කෙලෙසාවරණ කියන ආවරණිත තත්වයන්ගෙන් සිත මුදවාගෙන අමා නිවනින් නිවී සැනසීමටම මේ උතුම් කුසලානිසංස ධර්මයන් මේ පින්නතුන්ලා සියලු දෙනාටම හේතු ආසනා වේවා කියලා අදිෂ්ඨාන කරමු. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් සුජීවත්ව සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට ධර්මාශ්‍රවණයට පැමිණුණු සියලුම පින්නතුන්ට මේ කුසල් බලවත් වේවා. ඒ වගේම මේ පින්නතුන්ගේ ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා, චිරජීවනයේ සැලසේවා. හැම දිනාටම මේ උතුම් කුසලානිසංස ධර්මයන් ගෞතම බුදු සසුනේදීම නිවී සැනසීමටම, දුක නිරුද්ධ කිරීමටම, ආර්ය මාර්ගයේ පූර්ණේ කර ගැනීමට මේ පින්නතුන්ලාට මේ කුසලානිසංස ධර්මයන් හේතු ආසනා වේවා. පරලෝසපත් දෙමව්පියන් වන දීගොඩ ගමගේ එමලිහාමි මෞතුමියට, දොන් අදිරියන් වික්‍රමරත්න මහත්මාට, TANWM විලියම් බණ්ඩාර මහත්මාට, WM ලීලා කුමාරිහාමි මහත්මිය ඇතුළු වික්‍රමරත්න පවුලේ නමින් වර්ග පරම්පරානුගතව සංසාරගතව මිය ගියා වූ සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවය සුවපත් වේවා, ආයති භවය සුවපත් වේවා, සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු ආසනා වේවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචයේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත් චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
ද්වේෂඛයෝ නිබ්බානං